සෑම දිනාටම සනසිල්ල සැහැල්ලුව සහනේ සපිරි සුබ සන්ධ්‍යාව ආදරණීය සත්පුරුෂ හිතවතුනි දහමේ විවිධ ඉසව් ගවේෂණය කරමින් අත්දැකීම් බවට පත් කර ගනිමින් ජීවිතයට ආධ්‍යාත්මික ආලෝකයක් ලබා ගන්නට උත්සාහ කරන දහම් පිපාසාවෙන් සිටින බුද පූජා වන්දනා ආ න්‍යායාත්මක දැනුමේ හිරකාරයන් බවට පත් නොවී අපේ ශාස්ත්‍රූන් වහන්සේ අවධාරණය කළ එතෙරවීම සඳහා පිළිගැසෙන ඒ වෙනුවෙන් උනන්දු වන කටයුතු කරන මේ කල්‍යාණ මිත්‍රයන්ට නිලඹ දේශනා ප්‍රකාශන මණ්ඩලයේ ධර්ම දානීය විදසුනට නිදසුන මෙතනදී හොයන්නේ බලන්නේ දැනගන්නට දැනගෙන පුහුණුවන්නට උත්සාහ කරන්නේ ජීවිතයට නොරැවටීම පිළිබඳ පාඩමයි ජීවිතයට මුලා නොවීම පිළිබඳ කතන්දරයයි සමහර විට මුල්ම වතාවට මෙබඳු වැඩසටහනක් සමග සම්බන්ධ වෙන කල්‍යාණ මිත්‍රයන් මෙතන ඇති එමෙන්ම අවුරුදු ගණනාවක් පුරා බුද්ධ ආගමේ බොහෝ අංශයන් අනුගමනය කළ අනුගමනය කර අනුගමනය කොට එයින් ගත හැකි ගත යුතු ප්‍රයෝජන අරගෙන එයින් එහා ගමනක් යන්න අවශ්‍යතාව ඕනකම ඇති කරගෙන එහාට යන මඟ හොයන කල්‍යාණ මිත්‍රයන් මෙතන ඇති. හිතවතුනි, ප්‍රයෝජනයක් නැති කිසිවක් නැහැ. නිෂ්ප්‍රයෝජන කිසිවක් විශ්වේ නැහැ. යමක් යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ප්‍රයෝජනයක් ගන්න දන්න කෙනාට, ප්‍රයෝජනයක් ගන්න ඕන කෙනාට ඕනෑම දෙයකින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. නිෂ්ප්‍රයෝජන, නිෂ්ඵල, අර්ථශූන්‍ය කිසිවක් විශ්වේ නැහැ. විශ්වේ තියෙන සෑම දෙයක්ම ඵලදායි, ප්‍රයෝජනවත් දේවල්. මොනවටද ප්‍රයෝජනවත්, මොනවටද ඵලදායි, එය සාපේක්ෂයි. හැම වැලි කැටයක්ම ප්‍රයෝජනවත්. ඒ නිසා සංස්කෘතියේ තිබෙන, අපේ සම්ප්‍රදායේ තිබෙන සෑම දෙයකින්ම යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. කිසි ප්‍රයෝජනයක් නැහැ, ඵලක් නැහැ කියා කියනවනම් ඕනෑම දෙයක් ගැන එක්කෝ තමන්ට ඕනි ප්‍රයෝජනය ගන්න දන්නේ නැතිනම් එයින් ගත හැකි ප්‍රයෝජනය ගැන දැනුමක් නැහැ. මේ සෑම පින්කමකින්ම, වන්දනාවකින්ම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. මේ සංස්කෘතියේ තියෙන දහමේ නැති වුණත් ශාස්ත්‍රුන් වහන්සේ එහෙම කරන්න කියා දේශනා නොකළත් එපා කියා කීවත් ප්‍රතික්ෂේප කළත් තිබෙන බොහෝ පින්කම්, බොහෝ සංස්කෘතික අංග වලින් යම් යම් ප්‍රයෝජන තියෙනවා. මේ ප්‍රයෝජන ගැන වෙනම කතා කරන්න වටිනවා. නිෂ්ප්‍රයෝජන කිසිවක් නැහැ. නමුත් බලන්න වටිනවා මොන තරම් දුරට කෙලෙස් ඇති වෙන්නේ ඒවා හේතු වෙනවද? ඇති වුණු කෙලෙස් තව තව වැවෙන්න උදව් වෙනවද? නැතිනම් කෙලෙස් අඩු වෙන්න, ප්‍රහීන වෙන්න, නැති කෙලෙස් ඇති කරගන්න නැතුව ඉන්න මොනතරම් උදව් වෙනවද? මේ බලන්න වටිනවා. විශේෂයෙන් ආගමේ නාමයෙන් කරන දේවල්. ඔය 100%ක්ම ලෞකිකයි, පෘථග්ජනයි කියා අම්මඩු ගැසූ දේවල් තියෙනවනේ. සාද පැවැත්වීම, සැනකෙළි, උත්සව, මේ ඒවා පැත්තකින් තියමු. ඒවට හම්මඩු එදිලා නැති තියෙන්නේ කනබොන, නටන, ගයන, වයන මේ දේවල් 100%ක්ම ලෞකිකයි. අප ඒව කරන්නේ අප ආධ්‍යාත්මිකයි. ඒ විදිහේ ඒවටත් හම්මඩුවක් ගහලා ඒව ලෞකිකයි කියා, තමන්ටත් හම්මඩුවක් ගහගෙන ඉන්නේ ආධ්‍යාත්මිකයි කියා. ඒ ටික පැත්තකින් තියෙන බලමු මේ ආගමිකයි කියා කරන්න කියන දේවල්. මේ දේවල් පුද පූජා, වන්දනාමාන, පෙරහැරවල්, වෙනත් චාරිත්‍ර, මේ කාරණා වලින් මොන විදිහේ ප්‍රතිඵලයක්, ප්‍රයෝජනයක් අරගෙන තියෙනවද? එහෙම බලනවද? බලන කාරණා තියෙනවා සාමාන්‍ය. කොපමණ වියදම් කරනවද? වියදම් කළාද? කී දිනක් එකතු කරගත්තද? අනිත්‍යයට වැඩිය ඉහලින් කරන්න පුළුවන් වුණාද? මීට කලින් ඒ දේවල් පූජා කරපු අයට වඩා මේ ඊට වඩා උත්කෘෂ්ඨ විදිහට කරන්න ලැබුණාද? ඊට වැඩි පිරිසක් එකතු කරගන්න ලැබුණාද? ඊට වැඩි වියදම් කරන්න ලැබුණාද? ඒට වඩා විසික් කරන්න පුළුවන් වුණාද? අන්තිමට නාස්ති කරන්න පුළුවන් වුණාද? දැන් මේ විදිහේ දේවල් බලනවා. ඒ බලන්නේ භෞතික දේ. දැන් සාමාන්‍යයෙන් මේ මොනවා හරි ගනුදෙනුවක් කර අයවැය ලේඛනයක් හදන්නේ. අයවැය පොත්‍ර වේදන් වුණාද, පොත්‍ර ලැබුණාද, ලාභය කොහොමද, ඔය වගේ ටිකක් නේ. ඉතින් පුද පූජා කළා ඒ බඳු භෞතික අයවැය ලේඛනයක් හදා වැඩක් නෑ. ඵලක් නෑ. හැබැයි ඒ තමයි හැමෝම හදන්නේ. බොහෝ දෙනෙකු හදන්නේ. බලනවද ඒ පුද පූජාව මොකක් හරි පින්කම, ඒ අපේ රැහැර, වෙසක් පූජුව හරි කමක් නෑ, තොරණ ඕනෙම දෙයක් ගොඩ නැගිල්ල හදන්න කලින්, ඒ කරන්න කලින් හිටියේ කවුද? මොන විදිහේ හිතක් තියෙන කෙනෙකුද හිටියේ? ඒ පින්කම පූජාව චාරිත්‍රය කරන අවස්ථාවේ මොන විදිහේ සිද්ද තිබුණේ? ඉවර වුණාට පසුව දැන් හිත කොහොමද? දැන් ඉන්නේ කවුද? මෙහෙම බලනවා. ඒ නොබලන්. හරි මහන්සි කිය. හරි සතුටුයි කියන. ඔය දෙකනි කියන්නේ. එකක් හරි මහන්සි. ඊළඟට හරි සතුටුයි. මේ සතුට ගන්න උපමන මහන්සි වෙන්න ඕනේ. මේ සතුටු වීම සඳහා බොහෝ දේ කරන්න පුළුවන්. ඒක පිංකම් කරන්න අවශ්‍ය නැහැ. පුදු පූජා. ආගමික දේවල් ආගමික දේ තියෙන්නේ විශේෂයෙන් බෞද්ධ ආගමික දේ හිත පිරිසිදු කරගන්න. හිත පවිත්‍ර කරගන්න. ඒ දේ පටන් කරන්න පටන් ගත්ත කෙනාට වඩා උසස් කෙනෙක් ඒ පින්කම අවසානයේ දෙනේ. සහභාගී වුණු අයටත් ඒ පරිවර්තනය දැනෙන්න. එහෙම වෙනව ඇති. නොවෙනවා කියනවා නෙමෙයි, නමුත් ඒ බලන්නේ නැත්තේ. ඇයි රාය වැලේකනේ ගීතම් වුණු ගානයි, එකතු වුණු ගානයි, කාපු පීපුවයි, නාස්ති කරපුවයි මේවා ගැන විතරක් හිතන්නේ. ඇයි පින්කම් පුදු පූජා චාරිත්‍ර වාරිත්‍ර ආගමික දේවල් බෞද්ධාගමික දේ මේ ලෞකිකත්වයට හා භෞතිකත්වයට පමණක් සීමා කරතියි. ඒ ශාස්ත්‍රෝන් මහන්සිය වෙතින් අයින් කරතියි. බුදු ප්‍රතිමා මහන්සිය නමක් එතනින්ට පුළුවන්. නමුත් ශාස්ත්‍රෝන් වහන්සේ එතන නැහැ. ශාස්ත්‍රෝන් වහන්සිය නැති පිළිම මහන්සියලා පමණක් වැඩ ඉන්න. බුද පූජා පින්කම් වල ගොදුරක් බවට, ඇබ්බැහි වීමක් බවට, ඇබ්බැහි වූ කෙනෙකු බවට පත් වෙලාද නැත්ද කියන කාරණය හිතවතුනි අප අපම අපේ මපුවට තට්ටු කර අහන්න වටිනවා. ඒ අපම අපෙන් අහන්න වෙන කෙනෙක් උගෙන් අහල වැඩක් නැහැ. අප අපෙන් අහන්න ඕන. මේ හැම පින්කමක් වන්දනාවක් ඇතුලේ මේ ශාස්ත්‍රෝන් වහන්සේ වැඩ ඉන්නවා. ප්‍රතිමා වහන්සේලා විතරක් වැඩ හිටියට මදි. ශාස්ත්‍රෝන් වහන්සේ වැඩ ඉන්නේ සියල්ලටම වඩා ඉහළින් වැඩ ඉන්න ඕනේ ශාස්ත්‍රෝන් වහන්සේ. ශාස්ත්‍රෝන් වහන්සේ වඩින්නේ පිරිසිදු හිතකට. පිළිම වහන්සේලා ඕනම තැනකට වඩින්න පුළුවන්. මස් කඩේකට වුණත් පිළිම වහන්සේ නමක් වඩම්මන්ට පුළුවන්. සැබෑ රුමකටත් පුළුවන්. සමාජ ශාලාවකටත් පුළුවන්. ඕනෑම පොර ගුහාවකට පුළුවනි පිළිම වහන්සේලා වඩම්මන්. නමුත් ශාස්ත්‍රූන් වහන්සේ වඩින්නේ ඉත් පිරිසිදු කරගන්න සන්තානවලට පමණයි. හැම පින්කමකටම ශාස්ත්‍රූන් වහන්සේ වඩින්නේ. මේ කාරණය කියන විට සමහර විට ඉතිරි දෙන්න පුළුවන්. වේදනාවටපත් වෙන්නත් පුළුවන්. ඉතරිද වරන්නේ මේ වෙයි. ඉතවතුනි මේ කියන්නේ. අපිට වැඩි කාලයක් නැහැ මොනවා කරන්නත්. තියෙන කාලයත් අවිනිශ්චිතයි. එම නිසා මොනවා කළත් කමක් නැහැ. ඕනෙම පින්කමක් වන්දනාව පෙරහැර ඕනෑම දෙයක් කළාට කමක් නැහැ. නමුත් එතනට අපේ ශාස්ත්‍රූන් වහන්සේට වඩින්ට සුදුසු තැනක් බවට පත් කර ඒ ප්‍රශ්නේ අහන්න. ඒ ප්‍රශ්නේ හැම වෙලේම අහන්න ඕනි ප්‍රශ්නයක්. පින්කමක් කරන විට පමණක් නෙමෙයි ජීවිතේ අවදි වන මොහොතේ පටන් හැම අවස්ථාවකම හැම ක්‍රියාවකදීම අහන්න බලන්න හොයන්න. බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ මෙතනට වඩීද? ඒ වඩින්න තරමට සුදුසුද? බුදුරජාණන් වහන්සේ භෞතිකව දැන් වැඩ ඉන්නේ නැහැ. ශාස්ත්‍රූන් වහන්සේ මස් මාංශ මාංශමේ ශරීරයකින් දැන් වැඩ ඉන්නේ නැහැ. පිරිනිවන් පැවි ශරීරේ පිරිනිවන් පැවි. ඒ ධර්ම කාර්ය භෞතික බුදුරජාණන්සේ වැඩ නොසිටින නිසා උන්වහන්සේ භෞතිකව වඩින්නේ නැහැ. භෞතික තැන් වලට වඩින්නේ නැහැ. වඩින්න බෑනේ නේ. වඩින්නේ නැහැ උන්වහන්සේ. ඒත් වඩිනවා නම් වඩින්නේ අපේ හිතට, සන්තාණයට. දැන් අපේ සන්තාණය බුදුරජාණන් වහන්සේ වඩින්න තරමට සුදුසුද නැද්ද කියලා හැම විටම අහන්න බඩ. හොයන්න වටිනවා. හැම විටම නිදාගෙන ඉන්න විට අවදීන් ඉන්න විට ශාස්ත්‍රූන් වහන්සේගේ මාර්ගේ ගමන් කරනවා කියා අප ගැනම කියනවා. අප අනුගමනය කරන්නේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ උන්වහන්සේගේ පණවිඩේ උන්වහන්සේ හෙළි කළ මාර්ගයේ තමයි ගමන් කරන්නේ. උන්වහන්සේගේ පසුපස තමයි යන්නේ. ඒ පියසත්හන් අනුගමනය කරමින් එහෙම අම්පෝරි ගහනවා නම් හිතවතුනි හැම විටම අප බැලිය යුතු කාරණයක් තමයි මේ වෙලාවේ අපේ හිත කොහොමද ශාස්ත්‍රූන් වහන්සේට වඩින්ට සුදුසු හිතක්ද තියෙන්නේ කියලා. චිත්තානුපස්සනාව චිත්තානුපස්සනාව සිත දෙස බැලීම, සිතේ ස්වභාවයන් දෙස බැලීම හරහා කළ යුතු අනුපස්සනාව. මෙතන බුද්ධානුස්සතියයි චිත්තානුපස්සනාවයි දෙකම එකතු වෙනවා. මේ හැම වෙලෙම මේ කාරණේ සෙවීම පැත්තකින් තියන්න අඩුම ගානේ අප මේ ආගමික කටයුතු කරන අවස්ථාවල ඒ පින්කම් කියන දේවල් කරන අවස්ථාවල බලන්න එතැනට ඒ වෙලාවට ඒ වෙලාවේ අපේ හිතට සන්තානයට ශාස්ත්‍රූන් වහන්සේ වඩින්න. එහෙම වඩින්න තරමට අපේ සන්තානය සුදුසුද බුදසුනක්ද මල්ලාසනයක් බවට පත් වෙලා අපේ හිත එළිය මල්ලාසන හදන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම පාර මල් වලින් වහන්නත් පුළුවන්. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ නෑනේ මේ මත වඩින්න. මම බලන්න ඕනේ අපේ හිත. හිත දෙස බලන්න. ඒ පින්කමක් කරන්න කලින් කරන අවස්ථාවේ අවසාන. ඒ බැලීම තුල සියල්ල දකින්න පුළුවන්. මේ සියලුම අනුපස්සනා ටික එතන වෙනවා. සම්පූර්ණ විදර්ශනාව එතන තියෙනවා. මේ ඇහිං මේ කෝණයෙන් බැලුවොත්. මේ විමසා බැලීමට තමයි විමසා බැලීමට කියන්න පුළුවන් විමර්ශා විමර්ශා කියලා. අප මේ විදසුනට නිදසුනක් කරහා පහුගිය සති කිපේම අවධාරණය කරමින් පැමිණියේ සතර ඉතිපාද ගැන. ඒ පටන් ගත්තෙත් විමර්ශා ඉතිපාදයෙන්. විමර්ශා ඉතිපාදයේ තම අවසාන ඉතිපාදය. අවසාන ඉතිපාදයෙන් ඒ ඉතිපාද ගැන කරන අවධාරණය පටන් ගත්තී. ඒ විපස්සනාව එතන තියෙන නිසා විපස්සනාවේ සමාරම්භයේ තමයි ඔය ඉතිපාදවල විමර්ශාව නැත්නම් විමර්ශාව. සාමාන්‍ය හිතන්නේ විපස්සනාව හුඟක් එහා තියෙන දෙයක්. ඒ ටික සියල්ල පහු කරගෙන ඇවිල්ලා සමහර දෙනෙකු කියන සතර සතිපට්ඨානයේ විපස්සනාවක් නැහැ කියලා. තව ආර්ය අෂ්ටාංග මාර්ගෙත් නැහැ කියන කස්සන විපස්සනාව ඊටත් එහා තියෙන දෙයක් විදිහට තමයි ගන්න. නමුත් විපස්සනාව මුලම තියෙනවා. ඒ තියෙන මුලම තියෙන එක තැනක් තමයි මේ ඉද්ධිපාදවල විමර්ශාව. විමර්ශාව. විමර්ශා විමර්ශා මේ මොකක්ද කිව්වත් විමර්ශා පාළියේ නම් විමර්ශා විමර්ශනේ මේ මේ වචනය බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් කලින් තිබුණු වචනයක්. ඉන්දියානු සංස්කෘතියේ තිබුණු දෙයක් ඒ දර්ශනයේ තිබුණා. හැබැයි ඒ විමර්ශාව තර්කයට අහු වුණු තර්කයේ මත පදනම් වුණු විමර්ශාව. තර්කය. අනිත්‍යයත් එක්ක කතා කිරීම තමයි විමර්ශාව කියන්නේ. අනිත්‍යයත් සමග තර්ක කරනවා. අනිත්‍යයත් සමග වාද කරනවා. යමක් කිව්වට පිළිගන්නේ වාද කරනවා. අනේ විමර්ශාව. මේ දහමේ විමර්ශාව ඊට වෙනස්. තමන් සමග කරන විමසීම. එතන තර්කයට ලොකු ඉඩක් නැහැ. තර්කයට ලොකු තැනකුත් නැහැ. තර්කයේ ලොකුට ඕන වෙන්නේ නැහැ. තියෙන්නේ අවංකවම සුවබැලීම. අවංකව. අනුකරණ දේවල් නොවේ. තම කළ දේ කරමින් සිටින දේ. මේ දෙක ගැන අවංකවම විමසා බැලීම. තමන් කළදී සහ කරමින් සිටින දේ ගැන වෙන හොයන්න දෙයක් නැහැ. කළදී කරන්න තියෙන දේ කරන්න දැන් කරමින් සිටින දේ. ඒ ගැන මධ්‍යස්තව විවෘතව අවංකව කරන විමර්ශනයට තමයි විමර්ශා කියන්නේ. එතනදී දැන් අප විමර්ශනාව හරි පළල් දෙයක්. මේක දෙයකට සීමා වෙන දෙයක් නොවේ. ඒ නිසා තමයි මුලිනුත් කීවේ අප කරන හැම ක්‍රියාවක්ම විමර්ශනයේට භාජනය විය යුතුයි. හැම සිතිවිල්ලක්ම, හැම වචනයක්ම, හැම ක්‍රියාවක්ම ආඹුලෙස තෝරාගෙන එකක් දෙකක් නොවේ. සමස්තේ කොටසක් අතහැර නොවේ. වාසියට කොටස් අතරින් පුළුවන්. ඒ අතහැරලා පෙරලා හොදලා පිරිසිදු කර ඒ ටික දිහා බලන්න පුළුවන්. මේවා හොඳයි. ඇඳුම් උනත් කිලිටි ඇඳුම් දිහා බලන්නේ නැතුව හොඳට පිරිසිදුව තියෙන ඇඳුම් දිහා බලන්න. බල සතුට වෙනවා මේ පිරිසිදු ඇඳුම් තියෙන. ඒ හරීම පටු ලාමක බොළඳ ක්‍රියාවක්. සතුට වෙන්නේ නිකන් සතුට වෙන්න ඕන කෙනෙක් වෙන සතුට වෙන්න ක්‍රමයක් දන්නේ නැති කෙනෙකු ගැළපෙනවා. නමුත් අවබෝධයේ සඳහා, පරිපූර්ණ අවබෝධයේ සඳහා, ප්‍රඥාව සඳහා උත්සාහ කරන කෙනෙකු පිළිකුල් කරන දෙයක්. ඉතෝරලා බේරලා පෙරලා කොටසක් විතරක් බැලීම සහ පෙන්වීම. සමස්තේ දකින්න. මේ සමස්තේ දකින්න හැම සිතිවිල්ලක්ම, හැම වචනයක්ම, හැම ක්‍රියාවක් ගැනම පසු විපරමක් කළ යුතු වෙනවා. පසු විපරමක්. විමර්ශනා කියන්නේ පසු විපරම. කරන්න කලින් විමසන්න බෑනේ. කරන්න කලින් විමසන්න පුළුවන් වෙන්නේ ඒ කරන්න හිතෙන චේතනාව ගැන විමසන්න. මොනවද මට හිතිලා තියෙන්නේ කරන්න? ඊළඟට කිව්වට පස්සේ කියපු දේ ගැන විමසන්න පුළුවන්. කටින් පිට වුණු වචන ගැන. යමක් කළාට පස්සේ ඒ ක්‍රියාව ගැන විමසන්න පුළුවන්. ඉතින් මොනවද විමසන්නේ? විමසන්නේ යම් ඉලක්කයක් අපිට තියෙනවා නම් ඒ ඉලක්කෙට මේ ක්‍රියාව මොනතරම් උදව් වෙනවද ඉලක්කයට යන්න. ඉලක්කයට යන්න මේ හිතන දේ, කියන දේ, කරන දේ මොනතරම් උදව් වෙනවද? උදව් වුණාද බලන්න. ඉලක්ක දෙක තුනක් හදාගන්න බෑ. දෙහෙම හදාගත්තොත් අපිට කමන්ට වන්. ඒවට කියනවා මේ උපක්ඛිලේශ කියලා. උපක්ඛිලේශ තමම රැවටෙනවා. එහෙම ඉලක්ක කීපයක් හදාගන්න පුළුවන්. මොනවද? දිවි ලෝකය සුභතිගාමි වෙන්න, නිවන් දකින්න. දැන් මේ විදිහට ඉලක්ක දෙකක් තියෙනවා කියන්නේ. එහෙනම් එතකොට මෙය දෙපැත්තට යන දේවල් වෙන්න පුළුවන්. ඒකට මෙහෙට ගියත් එකයි, අරහෙට ගියත් එකයි. ඊතලේ අපි විදින ඊතලේ දැන් ඊලක්කයකට නෙමෙයි විදින්නේ, ඔහේ විදිනවා. ඒකට විද්දාම කොහෙට ගියත් අපි දිනු. එහෙනම් සතුට වෙන්න පුළුවන්. එහෙම බෑ. තිබිය යුත්තේ එකම එක ඉලක්කයයි. ඉදිපාද වෙන්නේ විතරයි. 10ක් 15ක් ඉලක්ක තියාගෙන ඒවට මේ හිතුවට වීර්ය කළාට ඉදිරිපාද වෙන්නේ නැහැ. ඉදිරිපාදයක් වෙන්නේ අපේ දක් කිව්වා මේ සියල්ල එක මිටකට ගන්න ඕන. මිටවල් 3-4කට නොවේ. එක මිටකට. තිබිය යුත්තේ එක ඉලක්කයයි, දුක්ඛ නිරෝධය. නැත්නම් කෙලස් ශේකිරීම. මේ කොයිවත් එකයිනේ. සංසාර විමුක්තිය මේ ඕනම එකක් සමානයි. වචන වෙනස් වුණාට ගමනාන්තය එකයි. දැන් ඒ ඇත්ත ගත්තේ එකම ඉලක්කයක් නම් අප කියන කරන දේවල් ඒ ඉලක්කෙට ළඟා වෙන්න උදව් වුණාද නැද්ද කියලා විමසා බලන්න. ඒ විමසා බැලීමක තමයි විමර්ශනා කියන්නේ. එහෙම නැතුව අපිට ලොකු ඕනකමක් තියෙනවා. ලොකු ඕනකම ඡන්දය ලොකු වීරියක් කරනවා. ඒ අදිෂ්ඨානිකුත් තියෙනවා. හැබැයි මේවා එකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. සහ නොමග යන්න පුළුවන්. ඒ නිසා තමයි විමර්ශනාව අවශ්‍ය වෙන්නේ. විමර්ශනාවෙන් තොරව ඔය අනිත් මොනම ධර්මයක් තිබුණත් නොමග යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම නොමග යනවා කියන්න බෑ. නමුත් නොමග යන්න පුළුවන්. තමන් දෙස ආපසු නොබලනවා නම් පටන් ගත්තේ කොතනද දැන් ඉන්නේ කොතනද? ඒ සියල්ල පටන් ගත්ත තැන දැන් ඉන්න තැන යා යුතු ඉලක්කය සරල රේඛාවකට එන්න ඕනේ. දැන් ඉන්න තැන මෙතන පටන් ගත්තේ මේ කොහෙන් හරි යන්න තියෙන්නේ මෙහි. ඉතින් මේක වංකගිරියක වගේ යන්න බෑ. විමර්ශනාව නැත්තම් එහෙම තමයි ගමන් තියෙන්නේ. කොහේ යනවද දන්නේ? කවදා හරි ওই ඉලක්කෙට යයි කියලා හිතාගෙන ඉන්න වෙනවා. ප්‍රාර්ථනා කර. එහෙම කරන්න ලොකු කාලයක් අපකටවත් නැහැ. ලොකු අවස්ථාවක් නැහැ. දිගු අවස්ථාවක් නැහැ. කෙටි අවස්ථාවක් තියෙනවා. එනිසා තබන හැම පියවරකදීම බලන්න ඕනේ කලින් හිටිය පියවරයි දැන් ගත්ත පියවරයි මොන තරම් දුරට ඉලක්කයට යොමු වෙනවද? මෙතනදී හිතවතුනි අවංක කමිතාව අවශ්‍යයි. මේ කරන්නේ විභාගයකින් සම්මාන ගන්න නෙවෙයි, තරඟ විභාගයකින් දිනන්න නෙවෙයි, පළවෙනියා වෙන්න නෙවෙයි. මෙතන තරඟයක් නෑ. කවුරුවත් කිසිම කෙනෙකු සමග තරගයක් නෑ. තරගයේ තියෙන්නේ මායයත් එක්ක. මායයත් එක්ක තමයි සැබෑම තරගයේ තියෙන්නේ. නමුත් ඒ තරගය අමතක කර මේ අහිංසක පිරිසක් එක්ක තරඟ කරන්න පටන් ගැනීම හරි මුලාව. එහෙම හැම විටම ඉලක්කය කෙලෙස් ප්‍රහීන කිරීමයි. ඒ මන්ත්‍රයක් වගේ නැවත නැවත මතක් කරගන්න අමතක වෙන ඉලක්කය. ලේසියෙන් පහසුවෙන්ම අමතක වෙලා යන ආරණ්‍ය තමයි අපේ ආධ්‍යාත්මික ඉලක්කය. අන් හැම දෙයක්ම හොඳට මතක තියෙන්න. කොහෙලා බල. අනිත්‍ය මතක් කරලා දෙන්න. අමතක වෙන දේ, අමතක කරන දේ, ලෝකයේ විසින් අමතක කරවනු ලබන දේ තමයි ආධ්‍යාත්මික ඉලක්කය. ස්වභාවයෙන් නැවත නැවත මතක් නොවන නිසා නැවත නැවත ස්වාබලීමක් වෙන්නේ. ලෝකයේ ඕනකමින් අපට මතක් කර නොදෙන නිසා අප ඔහි ලෝකයේ උලඟට උලං කමන දිසාවට ඔහි පාවිලා යන්නේ නෑ. අප පත්විය යුතුයි ඊතලයක් බවට. ඊතලයක් බව අපහසුමකාරී. විපස්සනා යෝගියා කියන්නේ ඊතලයක්. ඊතල කොපුවේ තියෙන ඊතලයකට නොවේ. ඒ දුන්නෙන් ඉලක්කයක් අරගෙන ඒ ඉලක්කයට විදින ඊතලයක් බවට පත් වෙනවා. ඔබ කියන්නේ ඊතලයක්, මා කියන්නේ ඊතලයක්. එහෙම වෙන්න ඕන. ඒකායන ඉලක්කේ හඹාය. අතරමඟදී ඉලක්ක වෙනස් නොකරන. එවිට තමයි අඩුම කාලයකින් ඉලක්කයට යන්න පුළුවන්. අඩුම කාලයකින් ඉලක්කයට යන්න පුළුවන් වෙන්නේ විතරයි. හිතවතුනි, මේ මාරයා හරි ලස්සනට බණ කියන ධර්මදේශනා කර. මාරයා තරම් ලස්සනට බණ කියන්න කාටවත් බැහැ. විචිත්‍රවත්, ආලීනව, ආකර්ෂණීයව උපදෙස් දෙන්න මාරයා තරම් දක්ෂ නැ වෙන කවුද? මේ මාරයාගේද නැත්නම් ශාස්ත්‍රූන් වහන්සේගේද ඉලක්කය කියා කොහොමද අපි හොයාගන්නේ? අපිට මොකද්ද තියෙන මිනුම පොදුව? මේ පිරිසිදු රත්තරන්ද නැද්ද කියලා දැනගන්න නම් ඕනතරම් ක්‍රම තියෙනවා. නමුත් මායයත් බණ කියන. ත්‍රිනාන්සේ ජීවමාන වැඩි ඉන්න කාලෙත් මායයා බණ කියන. එසේ මෙසේ හිට නෙමෙයි මේ රාතන් වහන්සේලා. භාවනාන යෝගී භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට, බුදුරජාණන් වහන්සේටත් බණ කියන්ට ආවා. එහෙමනම් අද මොන කතාද? බුදුරජාණන් වහන්සේ නෑ, අගසෞදෙනමත් නෑ, අද අසූ මහ රහතන් වහන්සේලත් නෑ, මහරහතන් වහන්සේලා වැඩි ඉන්නව ඇති, ඒ ගැන කියන්න දන්නේ. නමුත් අර ඒ සියලුම දෙනා වහන්සේලා වැඩි ඉන්න කාලේ උන්වහන්සේලාටත් දීන්න බණ කියන්න උත්සාහ කරා නම් මාරය අද එහෙම නොකරයි කියලා හිතන්නේ කිසිම හේතුවක්. ප්‍රවේශම් වෙන්න ඕනේ මාරයාගෙන්. මාරයා දේශනා කරන දහම්. ඒ දේශනාවෙන් තමයි ප්‍රවේශම් වෙන්නේ. කොහොමද ප්‍රවේශම් වෙන්නේ? කොහොමද මේ දේශනා දෙක වෙන් කර හඳුනාගන්නේ? කවුරුවත් ඇවිත් කියන්නේ මම තමයි මාරයා කියලා. මාරයා එහෙම කියලා කොහෙන්වත් පටන් ගන්නේ නැහැ. හැබැයි ප්‍රඥාව තියෙන, සීබුද්ධිය තියෙන උතුමන් වහන්සේලා මාරයව හඳුනාගත්තා. ඔබ පාපී මාරයෙක් කිව්වම මාරය ලැජ්ජාවට පත් වෙලා එතරම් අතුරුදහන් වුණු බව කිව්වා. දැන් අපිට ඒ සීබුද්ධිය ඕනේ හඳුනාගන්න. අපි ඇස් දෙකට රැවට, ඇස් දෙක කන් දෙකට රැවටෙනවා. ඒ ඇස් දෙකටයි කන් දෙකටයි විතරක් නෙමෙයි, ওই පංච ඉන්ද්‍රියන්ටම රැවටෙනවා. වෙන රැවටෙන්න ඉන්ද්‍රියක් නැහැනේ. ලෝකේ කියන්නේ ওই ආයතන හයටනේ. විතර හයවෙනි ආයතනේ හැදෙන්නේ ওই ඉන්ද්‍රිය පහෙන් ලැබෙන අත්දැකීම් හරහා. හිතවතුනි, මේ ඉන්ද්‍රිය පහටම රැවටෙන රැවටු පිරිසකට තමා සත්වයා කියන්නේ. සත්වයා අපි ඇහැට රැවටෙනවා, කනට රැවටෙනවා. නාසයට දිවට ස්පර්ශයට රැවටෙනවා. කාගේද? මේ අනුන්ගේ ඇස්වලට නෙමෙයි අපේ ඇහැට. තමන්ගේ ඇහැටයි තමන් රැවටෙන්නේ. තව කෙනෙක්ගේ ඇහැට රැවටෙන්න බෑ. තමන්ගේම කනට රැවටෙනවා. අනිත් ඉන්ද්‍රයන්ටත් රැවටෙනවා. ඉතින් මේවට රැවටෙන නිසානේ ඒ ඉන්ද්‍රිය අත්දැකීම් වලට ලෝභ දේශ ඇති කරගන්නේ. පේන රූපේට ලෝභයක් දේශයක් ඇති කරගන්නේ. ඒ ඇහැට රැවටුණු නිසා. රැවටුණු ඇහැ පෙන්නන රූපේට එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. රැවටුණු කන අස්වන සද්දේට ගැටෙනවා, නැතිනම් ඇලෙනවා. එතන තමයි ප්‍රශ්නේ. අපි පටන් ගන්න මේ රූපේට ඇලෙන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ, නොවැළි නොගැටි නෑ, ඒක සමතේ. ඉන්ද්‍රිය අත්දැකීම් වලට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න උත්සාහ කිරීම සමතේ. ඒ කාමච්ඡන්ද ව්‍යාපාද දෙක ප්‍රහීන කරගැනීමට ඒ අත්‍යවශ්‍යයි. ඒ ව්‍යායාමයේ පැහැදිලිව තේරුම් ගන්න, ඒ ව්‍යායාමයේ අවශ්‍යයි, අත්‍යවශ්‍යයි. ඉන්ද්‍රිය අත්දැකීම් වලට ඇලීම හා ගැටීම තමා කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ. මේවා නීවරණ. මේ නීවරණ තියෙන තුරු සමාධියක් ඇති වෙන්නේ නැහැ. ඒ කාරණේ සමතේට අදාළ කාරණයක්. විපස්සනාවටත් ඇවිල්ලා ඒ ටිකම කරන්න අවශ්‍ය නැහැ. ඒ ටික පුහුණු වෙලා තමයි විපස්සනාවට එන්නේ. විපස්සනාවේ කරන්නේ මේ ඇහැට රැවටුණු රූපේටයි ඇලෙන්නේ ගැටෙන්නේ. අනට රැවටුණු සබ්දයටයි ඇලෙන්නේ ගැටෙන්නේ. විපස්සනාව එන්න ඕනේ එතෙන්ද? කොහොමද ඇහැට රැවටෙන්නේ නැතුයි? අනට රැවටෙන්නේ නැතුයි ඉන්නේ කොහොමද? නාසයට, ශරීරයට, දිවට නොරැවටි ඉන්නේ කොහොමද? ඒ සඳහා යම් කිසි ක්‍රමවේදයක් තියෙනවද? ඒ ක්‍රමවේදයට තමයි විපස්සනා කියන්නේ. අත්දැකීම් වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුයි ඉන්න ක්‍රමවේදයට තමයි සමතේ කියන්නේ. මේ දෙක මෙව සරලව වෙන් කරගන්න පුළුවන්. ඒ වෙන් කර ගැනීම අවශ්‍යයි. නීවරණ ප්‍රහීන නොකල හැම දිනම නීවරණ ප්‍රහීන කර තිබුණත් සංයෝජන ප්‍රහීන වෙලා නැත්නම් ඒ සියලු දෙනාමත් තම තමන්ගේ ඉන්ද්‍රියයන් රැවටුනොයි. පැහැදිලි නේද? නීවරණ ප්‍රහීන වුණා. සංයෝජන ප්‍රහීන වෙලා නැත්නම් සහ නීවරණ ප්‍රහීන වෙලා කොහොමත් නැත්තම් ඒ නීවරණ ක්‍රියාත්මකව පවතිනවා නම් කිසියම් සංතානයක සහ නීවරණ ප්‍රහීන වුණත් ඒ සංතානේ සංයෝජන ප්‍රහීන වෙලා නැත්නම් ඒ සියලුම දෙනා තම තමන්ගේ ඉන්ද්‍රියයන්ට රැවටුණු අය, මුලා වුණු අය පමණක් නෙවෙයි රැවටුණු අය. මේ ඉන්ද්‍රියයන්ගෙන් තමයි සංසාර කියන්නේ සලායත. මායя කියන්නේ සලායත. සත්‍යය කියන්නේ සලායත. සත්‍යය ලෝකේ මායя. මේ සංසිද්ධීන් ත්‍රිත්වයම අර්ථ දක්වන්නේ දහමේ ආයතන හයයි. දැන් මේක වෙනම විපස්සනා කතාවක් නෙවෙයි. ආයතන පිළිබඳ ඒ කතාව වෙනම විපස්සනා. ඒක ගැන කියන්නේ නෙමෙයි මේ ඔය කතාව ඇදලා ගත්තේ. කියන්න අවශ්‍ය වුණේ අපි ඇහැට සහ කනට රැවටුණු රැවටෙන අය. අපේම ඇහැටයි අපේම කනටයි රැවටෙන. එනිසා ඇහිං සහ කනින් අපි දහම හොයන්න උත්සාහ කරමු. මාර්යා මේ බව දන්න. මාර්යා තරම් හොඳින් මේ මනෝවිද්‍යාව දන්න වෙන කිසි කෙනෙකු මේ කාම ලෝකයේම නැහැ. මනෝවිද්‍යාව හොඳටම දන්න කෙනා තමයි මාර්යා. මේ කාම ලෝකයේ ඉන්නේ. කිසිම මනෝවිද්‍යාඥයෙකුට වඩා. මාර්යා දන්නේ නැති එක මනෝවිද්‍යාව ඒ තමන්ගේ මනෝවිද්‍යාව. මාර්යාගේ මනෝවිද්‍යාව මාර්යා දන්න. ඒක දන්න නිසා තමයි බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණේ මාර පරාජයක් කරන්න. හැබැයි ඒ හැර ඉම්මහා මනෝවිද්‍යාව හොඳට මාර්යා දන්න. ඒතර සාමාන්‍ය කෙනෙකු තමන්ගේ ඇහැට රැවටෙනවා කනට රැවටෙනවා. ඒ ඇහින් කනින් තමයි දහම හොයන්නේ. ඇහැට පේන දෙයි. අනට ඇහින්න දෙයි. මේ බව දන්න නිසා මාරයට හොඳට පුළුවන් ඒ ඇහැට ගැළපෙන විදියට ඒ කනට ගැළපෙන විදියට දහම කියන. ඒ ඇහැට ඇහැ රුචි කරන විදිහට පෙනී හිටින්. කන රුචි කරන විදිහට ඇහෙන්න සලස්වන්න. කාගේවත් ද්වේෂයක් කරගෙන මාරයයි කියන්නේ. මෙහෙම කියනකොට හිතෙන්න පුළුවන් මාරයා එක එක වේශ අරගෙන ඇවිත් බණ කියනවා. උපදේශ දෙනවා, අමතහන් දෙනවා. එහෙම නෑ කාගේවත් ද්වේෂයක් ගන්නෑ. දැනට එහෙම උපදෙස් දෙන යන්තාකයි ඉන්නවද? ඒ අය හරහා තමයි මාර්යා කතා කරන්නේ. එක්ක මාර්යා හදනවා පිරිස්. මාර්යාට පුළුවන් ඒක හොඳට කරන්න. මේ හැකියාවන් තියෙන පිරිස් තෝරලා බේරලා අරගෙන මාර්යා වුණු කරනවා ඒ අයව උපදේශක වුණු විදිහට, දේශකයන් විදිහට වුණු කරනවා. එයයි දන්නේ. එයයි දන්නේනේ මේ තමන්ව පුහුණු කරන්නේ මාර්යා බව. සහ පුහුණු වුණු අය හරහා මාර්යාට පුළුවන් කතා කරන්න. එතකොට දැන් අහන අය ඉන්නවනේ. අහන අය ශ්‍රාවකයන් රැවටෙනවා. මොකද එයා තමන්ගේ කනටයි ඇහැටයි රැවටුනොයි. අර පේන රූපේටයි ඇහෙන ශබ්දේටයි ඒ දහම විදිහට ගන්නවා. ඒ නිසා ඇහැටයි කනටයි රැවටිලා ඒ දහම විදිහට ගන්න. දැන් මේ කාරණේ කිව්වේ ඇයි? හිතන දෙන මොකටද මේ කිව්වේ? මේ ඉතිපාද කියන්නේ මේ කාරණේ කිව්වේ වෙන මොනම හේතුවකටවත් නෙවෙයි. ඉලක්ක කෙලවරක් නැතුව පෙන්වන්නේ මාර්යය. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ එකම එක ඉලක්කය. එකයි. දෙකක් තුනක් හතරක් තියෙනවා. එකයි. විමුක්තිය. සාංසාරික විමුක්තිය. කෙලෙස් ප්‍රහීණ කිරීම. දුක්ඛ නිරෝධය. ආශ්‍රව ක්ෂය කිරීම. සංයෝජන ප්‍රහීණ කිරීම. මොන වචන වලින් කතන්දර වලින් කිව්වත් ඒක ඉලක්කය. ඉලක්කය එකයි. ඉලක්කය තමයි නිවන් දැක. නිවීමටපත් වීම. නිවීමෙහි සාක්ෂිකරුවෙකු වීම. එක ඉලක්කයයි. ඒ ඉලක්කයත් එකට කල් නොදැමිය යුතු ඉලක්කයක් බවයි ශාස්ත්‍රුන් වහන්සේගේ අනුශාසනා. කල් නොදැමිය යුතු ඉලක්ක දෙක තුනකුත් නැහැ. තියෙන්නේ ඒ ඉලක්කයයි. ඒ ඉලක්කයට ගමන් කිරීමත් අප්‍රමාදීව කළ යුතුයි. ප්‍රමාද වෙන්න බෑ කල් දාන්න. දැන් මෙන්න මෙන්න මිනුම මෙන්න කෝදුව තරාදී පිරිසිදු රත්තරන් හඳුනගන්න තියෙන නිර්ණායකය මෙන්න. දැන් අපට කෙනෙක් යමක් කියන විට උපදේශයක් දෙන විට මේ තරාදීට දාලා බලන්න. මේ ශාස්ත්‍රෝන් වහන්සේගේ දේශනයත් දැන් බුද්ධ වචනය හොයාගන්න කියලා තියෙන එහෙමනේ පරිනිර්වාණ සූත්‍රයේ සතර මහෝපදේශවල කෙනෙක් කියනවා මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා, එහෙම දේශනා කළා, සූත්‍රයේ මෙහෙම තියෙනවා, පිටකයේ මෙහෙම තියෙනවා. සූත්‍රයේ නැති වුණත් පිටකේ නැති වුණත් මෙහෙම තියෙනවා. ඒක කියන්න පුළුවන්. ඒත් එහෙම දේශනා කරාම කාටද පුළුවන් ඕව ඔක්කොම හොයන්න කියලා. බෑනේ. මේව හොයන්න ඕනේ මෙහෙම හොයන්න. මේ කෙලෙස් ප්‍රහීන කිරීම ගැනද කතා කරන්නේ. ඒකත් හෙටට කල නොදා අද කිරීමක් ගැනද මේ කියන්නේ. ඒකද දෙන ඉලක්කය. සංසාරයේ ඈතර වීම ගැනද මේ කතා කරන්නේ. ඈතර වීමත් දැන් අද අදම අප්‍රමාදීව කළ යුතුයි කියන කාරණේ තවදහරණය කරන්නේ බලන්න. එහෙම බලන විට පේනවා නම් එහෙමම තමයි කියා අන්න එය ශාස්ත්‍රෝ අනුශාසනීය විදිහට ගන්න. බුද්ධ වචනේ විදිහට ගන්න. නම වෙන ඉලක්ක පෙන්නනවා නම් ඕ නිවන් දකින්න ඕනේ හැබැයි ඒකට හදිස්සියක් නැහැ. ඊට කලින් තවත් දේවල් කරන්න පුළුවන් කරන්න ඕනේ. එහෙම කළාම නිවන් දැකීම පහසු වෙනවා. දැන් මේ වගේ වැල්වටාරන් ලස්සනට කියන්න පුළුවන්. පාලියෙන් කියන්නත් පුළුවන්, සංස්කෘතින් කියන්නත් පුළුවන්, ඉංග්‍රීසියෙන් කියන්නත් පුළුවන්. ඒ භාෂා දන්නවා නම් උපමා උපමේයත් ගේන්න පුළුවන්, උද්දෘතත් ගන්න පුළුවන්. ඒ කොහොමද කිව්වත් හිතවතුනි අපිට පෙන්නනවා නම් වෙනස් වෙනස් ඉලක්ක. ඒ මාර්යා කියා නඳුනා. ඒ සඳහා විමර්ශාව ඕනේ. විමර්ශාවෙන් තොරව ඔය කාරණේ කරගන්න බෑ. අනිත් ඉර්ධිපාද තුනම මොනතරම් ප්‍රබල වුණත් දැන් පැහැදිලි නේද විමර්ශාවෙන් තොරව නම් ඉන්නේ මොනතරම් දේවල් පැල් බැඳගෙන අපි කරනවද? මේවා ආගමිකයි, බෞද්ධ දේවල්, ධර්මීය කියන දේවල් කියා. නමුත් එයින් බලන්නේ හිත පිරිසිදු වෙනවද? කෙලෙස් ක්ෂය වෙනවද? පටන් ගන්න කලින් හිතේ තිබුණු කෙලෙස් ඒ කාරණයෙන් පස්සේ අඩු වෙලාද? හිතට හරි සතුටක් දැනෙනවා කියන එකට රැවටෙන්න එපා. ඔය සංගීත සම්දර්ශනයක් ඉලිවෙනකල් බින්දු කියලා නටලා ඒකේ ලොකු සතුටක්. ඒ සතුට කාලයක් තියෙන දිග කිවරුණාම ආය සම්දර්ශනයකට යනවා. ඒකේ වරදකුත් නැහැ. කවුරුවත් එක ගහගන්නේ බැනගන්නේ නැත්නම් ඒක ඇතුලේ. උඩ පැන පැන නටලා සින්දු කියලා. ඉතින් ඒක මොකක්ද තියෙන වරද? ඒක අකුසලයක්. අකුසලයක්. ලෝභ දේශ මොහ එතන තියෙනවා. ඒ අර ඉති වෙන වරදක් නැහැ. ඒක සතුටක්. ඒ සතුට. සතුට එකක්. සතුටට රැවටෙන්න එපා. සතුටට එහා ගිය දෙයක් අපි හොයන්න ඕන. නිදහස. කෙලෙස් වලින් නිදහසක් දැනෙනවද? ඔය කරන ලැයිස්තුවේ මේ හැම දෙයක්ම අරගෙන බලන්න. ඒ ලැයිස්තු කියන්න ඕනේ නෑ නේම කියන්න ගියොත් තවත් හිත නරක් වෙයි. ඒ ලැයිස්තුවේ කොහෙන් හරි මුලින්ම ඇදින්නකි ඕනෑම දෙයක් අරගෙන බලන්න. කරන්න කලින් හිත කොහොමද? කරන අවස්ථාව හිත කොහොමද? ඉන් පස්ව හිත. විමසා බලන්න. විමර්ශනය මෙන්න පටන් ගන්න හොඳම තැන. එහෙන් බලනකොට තේරෙනවා නම් මේ කෙලෙස් ඡය කිරීම, අකුසලේ අකුසල් වලින් ඈත් වීම, දුක නිරුද්ධ කිරීම, සංසාරයේ ඈතර වීම, නිවන් දැකීම මේක අප ඒ කාරණේ දක්ෂම එකකින් හරි ඉෂ්ට වෙලා තියෙනවා. ඉෂ්ට වෙලා තියෙන්න ඕනේ. ඒවලේ ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ කාරණා. ප්‍රත්‍යක්ෂයක් විමර්ශාවට එන්නේ ප්‍රත්‍යක්ෂයක් අර රාග බෞද්ධ යුගයේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් විමර්ශාව තිබුණා කියන්නේ එතන විමර්ශාව තර්කයක් එක්ක ගියේ. තර්ක කරලා යම් යම් දේවල් විමර්ශනය කර. ඒ ආගමික දාර්ශනික තර්ක ප්‍රත්‍යක්ෂයක් නෑ. ඒ නිසා ඒක ප්‍රත්‍යක්ෂය. Tamanta ප්‍රත්‍යක්ෂ. Taman එක්කයි මේ විමර්ශනය කරන්නේ. එහෙම නැත්නම් විශ්වාසයට යන්න එපා. විශ්වාසය. ඔය තර්කය. අපි කරපු දෙයින් කවදා හරි නිවන් දකින්න උදව් වෙයි. කවදා හරි සංසාරයෙන් ඈතර වෙන්න මේ කළ දේ උපකාරී වෙයි. එහෙම ඒ විශ්වාසයෙන් විශ්වාසයයි විමර්ශනයයි එකට යන්නේ. විශ්වාසය ඒ විශ්වාසයේ හේතු වෙන්නේ හිතවතුනි සංසාරේ ඉන්න. සංසාරේ යන්න නෙවෙයි සංසාරේ ඉන්න. ඉන්න තමා ඒ විමර්ශනය නොකරන විශ්වාසය විතරක් කරන විශ්වාසය මත පමණක් කටයුතු කරන ඒ ක්‍රියාදාමයේ උදව් වේ. ඒ නිසා මුකුත් නොකර ඉන්න එක නෙමෙයි. දැන් අපි ක්‍රියා කොටස් දෙකකට බෙදුවා. ලෞකිකයි කියන ක්‍රියා තියෙනවා. 100ට 100ක්ම ලෞකික. ඊළඟට ආගමික ක්‍රියා තියෙනවා. අපි හිතනවානේ මේ ආගමික ක්‍රියා මේවා පින්කම් පුණ්‍ය කර්ම මේවයි යහපතක් වෙනවා. උදව් වෙනවා කියලා ඉතින් බලන්නේ එහෙම වෙනවද කියලා. වෙන්න පුළුවන්. වෙනව නම් හොඳයි. නොවෙනව නම් ඒක නොකර ඉන්න එපා. නම ඒක වෙන විදිහට කරන්න. ඉතේ කෙලෙස් තියෙන කෙලෙස් අඩු වෙන විදිහට නැති කෙලෙස් නූපදින විදිහට කොහොමද පින්කමක් කරන්නේ? ඒ ක්‍රම ඉගෙන ගන්න. එතකොට තමයි කුසල කර්මයක් කුසල ක්‍රියාවක් වෙන්නේ විතරයි. එහෙම නැත්නම් එතන නමක් විතරයි තියෙන පින්කම් කියලා. පිනකුත් නැහැ. පිනකුත් නැති පිනෙනුත් හිස් ලොකු නාම පූර්වක් තියෙනවා මහා පින්කමක්. මේ දැන්වීම ගහලා තියෙන්නේ මාරේ. මේක ලස්සනට ලියලා තියෙන්නේ මාරේ. ඒ මාරේ වඳුරන. මාරේ හඳුනා ගැනීමට විමර්ශාව ඉතාම අවශ්‍යයි. ඡන්දයට බෑ මාරේ අඳු. විරියට චිත්තයටත් බෑ මාරේ අඳු. මාරේ වඳුනා ගන්න හැකියාව තියෙන්නේ එකම එක්කෙනාටයි ඒ විමර්ශාවට. මාරය හඳුනා නොගෙන මාර පරාජයක් කරන්නේ. මාර පරාජයක් නොකර කෙලෙස් ප්‍රහීන කිරීමකුත් වෙන්නේ නැහැ. කෙලෙස් ප්‍රහීන නොකර විමුක්තියකුත් නැහැ. නිවන් දැකීමකුත් නැහැ. මේ සියල්ලම මෙතෙන්ට මේ මොහොතට ගේන්න පුළුවන්. මේ සඳහා මහා ධර්ම පරියාය අවශ්‍ය නැහැ. ඊම ඕනේ කියන්නේ මාරය. ඒව අවශ්‍ය නැහැ. මේ සරල න්‍යාය, සරල මූල ධර්මය, සරල ප්‍රතිපදාව. හොඳින් තේරුම් ගත්තහම සහය භාවිතා කරන්න ගියාම පැහැදිලි වෙනවා දියෙන් කිර වෙන් කරගන්න පුළුවන් බව. කවුරුවත් වෙන් කර දෙන්නේ නැහැ. දියෙන් කිර අපම වෙන් කරගන්න ඕනේ. ඒ සඳහා අනිවාර්යයෙන්ම වැඩිය යුතු ධර්මතාවක් තමයි විමර්ශන. ඒ ගැන යම් කිසි පැහැදිලි හැඟීමක් අදහසක් ඒ වටිනාකම සහ ප්‍රයෝජනීය පිළිබඳ චිත්‍රය මේ කිව් කරුණු වලින් කාගෙත් හිත්වල නිසකව ඇතිවෙන්න ඇති කියා හිතනවා. ඒ පැහැදිලි දැක්මත් සමග අපි ඒ ගැන භවනාන යෝගී වෙමු. හිත දිහා බලන්න මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න කලින් කොහොමද හිත තිබුණේ, මොන විදිහේ කලබලයක්ද තිබුණේ හිතේ, මොන විදිහේ නිශ්චලත්වයක්ද හිතේ තිබුණේ, ආවර්ජනයක් කර බලන්න පුළුවන්ද? මතක් කර මීට පැයකට කලින් කෙබඳු මානසික මට්ටමකද හිටියේ, ස්වභාවයක්ද තිබුණේ? දැන් හිතේ ස්වභාවය කොහොමද බලන්න. දේශනයත් සමග සිටින විට හුස් පහත් වීම ඇති වෙන්න ඇති. අනිවාර්යයෙන්ම දැන් හිතේ ස්වභාවය බලන්න මොනතරම් දුරට හිත පැහැදිලිද නොපැහැදිලිද, කලබලද, අවුල්ද, නිරවුල්ද, නිශ්චලද. බලන්න මොනතරම් දුරට ඉලක්කය පැහැදිලිද. ඉලක්කද නැතිනම් ඉලක්කයද. හිත කෙලෙස් සහිත නම් කෙලෙස් සහිත බව. තිබෙන කෙලෙස් වැඩෙනවා නම් වැඩෙන බව, අඩු වෙනවා නම් අඩු වෙන බව. දැනගැනීමයි අවශ්‍යයි. ඕනෑම ක්‍රියාවකට කලින්, ක්‍රියාවේදී, ආ ක්‍රියාවෙන් පසු සසර දික් වුණාද, කෙටි වුණාද, මේ විමර්ශාව, විමර්ශනය මනාව පුහුණු වෙන්න, ඒ පුහුණුව අනිවාර්යයෙන්ම අපේ ගමන ක්‍රමවත් කරනවා, වේගවත් කරනවා, දිශාගත කරනවා. විමර්ශාවට මුල් තැන දෙන හිත ජීවිතය හදාගන්න අදිෂ්ඨාන කරගනිමින් අද හිතසුනට නිදසුනක් වැඩසටහනින් අපි සමුගනිමු. ඊළඟ ඉරිදා දෙකේම මේ වැඩසටහන කරන්න වෙන්නේ නැහැ. නොකිරුණත් මේ පැහැදිලි කිරීම හොඳටම ප්‍රමාණවත් හැමදෙනාටම මේ ගමනේ යන්න. ඒ අදිෂ්ඨානයෙන් අපි සමුගනිමු. හැමදෙනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසිල්ලක්ම වේවා.